සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස
මසක්හෙර මසක් අවසාන අඟහරුවාදා ඔස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකීය ජනප්‍රජාව අතරින් බිහිවන නිර්මාණකරුවන් පිළිබඳව විශේෂයෙන් අවධානයට ලක් කරමින් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතාබහ කරන අපේ සුහද පිළිසඳර සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය අපි හැමනම් සැප්තැම්බර් මාසයටත් මේ ආකාරයෙන් ආරම්භ කරනවා. අපි මාසයකට කලින් ඒ කියන්නේ අගෝස්තු මාසයේ අවසන් වතාවට මේ විශේෂාංගයෙන් ඔබ හමුවුණේ මෙල්බන් වාසී ලේඛිකාවක් එක්ක. ඇය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛිකාවක්. සමර්සෙට් මෝම් විසින් රචිත ද පේන්ටඩ් වේල් කියන කෘතිය මෙල්බන් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් මොනර දැල බවට පත් කළා. ඇගේ පරිවර්තන ශක්්‍යතාව අනුව ඉතින් අපි ඒ පිළිබඳව තමයි කතාබහ කළේ. ඒ මතක් කිරීමත් සමඟ අද දවසේදී අපි අදට මූලික වුණු කාරණාව වෙත ප්‍රවිෂ්ට වෙමු. අද අපිට අලුත් ලේඛිකාවක් හඳුන්ලා දෙන්නට පුළුවන්. SBS සිංහල ගුවන්විදුලිය ආරම්භ කරපු මේ කාර්යය අපේ ශ්‍රී ලාංකිකයන් වාසය කරන ප්‍රධාන ප්‍රාන්ත දෙක වික්ටෝරියා නිව් සවුත් වේල්ස් වලින් ටිකක් එහාට යන්න අපි කල්පනා කළා. එහි මුල් පියවර තමයි අද මේ ආකාරයෙන් ආරම්භ වෙන්නේ. අපි යනවා අද දවසේදී බටීර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් පර්ත් නුවරින් බිහිවුණු අපේ සිංහල රචිකාවක් ඔබට හඳුන්ලා දෙන්න. ඇය වසන්තා විජේවර්ධන. ඇය විසින් කුළුඳුලේම රචනා කරපු ඇගේ කාව්‍ය ග්‍රන්ථය තිනෙත් කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව තමයි අද අපි මේ ආකාරයෙන් විවරණයට ලක් කරන්නේ. සුපුරුදු විදිහට අපේ ආදරණීය ලේඛක මෙල්බන් වාසී ලේඛක ජගත් ජේද්‍රසිංහ මැදිරියට පැමිණලා සිටිනවා. ජගත්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඇත්තටම අපේ අද ලේඛිකාව වසන්තා විජේවර්ධන ඇගේ කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය තමයි කතාබහ කරන්නේ. මං කලින් සඳහන් කරපු ආකාරයට ඇය වසර 22ක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන කාලය අතරතුරේදී අපේ සංස්කෘතිය ඉතිහාසය සම්බන්ධව ඇය සංවේදී වුණු ස්ථාන අල්ලා තමයි මේ කාව්‍ය ග්‍රන්ථය ඇය රචනා කළ තියෙන තිනෙත් කියන නමින් විවිධ කාරණා මේකට ප්‍රස්තුත කරගෙන තියෙනවා ඇය. ජගත්, මං මුලින්ම දැනගන්න කැමති සමස්තයක් වශයෙන් ගත්තාම ඇගේ මේ උත්සාහය පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ?
දිලෘක්ෂි, වසන්ත විජේවර්ධන කියන ලේඛිකාව අපට මුලින්ම හමු වන්නේ මේ ඕස්ට්‍රේලියාවේ පළවන ශ්‍රී ලාංකික පුවත්පත් තරහා. ඇය මේ පුවත්පත් වලට කවි ලියා එවනවා. මේ වගේ කවියන් කිවිදියන් බොහෝ විට අපිට හමු වෙනවා පුවත්පත් තරහා. බොහෝ අය කවි ලියන්නට උත්සාහ කරනවා, කවි ලියනවා, කවි ලියා එවනවා. නමුත් මේ අය එතනින් ඉදිරියට යන බවක් පෙන්වන්නේ නැහැ. නමුත් මේ වසන්ත විජේවර්ධන කියන ලේඛිකාව තමාලියු කවි එකතු කරලා පොතක් බවට පත් කරනවා. මම හිතන්නේ ඒක අපේ ප්‍රජාව හැටියට ගත්තාම, අපේ ප්‍රජාව තුර තවත් ලේඛක ලේඛිකාවන් බිහි වෙනවාය කියන කාර්යය ගත්තාම අපිට සතුටට කාරණයක්. ඒකම වසන්ත විජේවර්ධන කියන ලේඛිකාව ඉන්නේ පර්ත් නුවර, ඔබ කලින් කිව්වා වගේ. එතකොට අපට බොහෝ විට මේ අපේ ලේඛක ලේඛිකාවන් හමුවන්නේ මෙල්බන්, සිඩ්නි ආශ්‍රය කරගෙන. නමුත් පර්ත් නුවර වගේ දුරබැහැර ප්‍රදේශයක සිට සිංහලෙන් ලියන සහ ඒ ලියන දේ එකතු කර පොත් වශයෙන් පළ කරන ලේඛිකාවක් හමුවීම මම හිතන්නේ අපේ සතුටට කාරණයක්.
ඔව්, ඔබ අර කලින් සඳහන් කරපු කාරණා පිළිබඳව මම ටිකක් වැඩිපුර කතා බහ කරන්න කැමතියි. ජගත්, ඔබ සඳහන් කළා මේ ඔස්ට්‍රේලියාවේ අපේ ප්‍රජා පුවත්පත් වලට ලියන කිවිඳියන් කවිකාරයින් බොහොමයක් ඉන්නවා. එතනින් එහාට ඔවුන්ගේ නිර්මාණ අපි දකින්නේ නිර්මාණ එකතුවක් විදිහට කියලා. දැන් ඇත්තටම ওই කාර්තව්‍ය පිළිබඳව අපි කතා බහ කරද්දී අපේ ප්‍රජාව යම් කිසි වූ ටිකක් පසුබැස්මක ඉන්නවද කියලා මට හිතෙනවා. නිර්මාණකරණ යතින් යම් කිසි වූ ඉදිරි පියවරක් තබන්නට බියෙන් ඉන්න අය. දැන් ඒ වගේ අයට තිනෙත් කාව්‍ය සංග්‍රහය කොයි වගේ ආදර්ශයක් තියෙන කෘතියක් කියලාද අපිට හිතෙන්නේ?
මම හිතන්නේ දිලෘක්ෂි මතු කළ කාරණේ ඉතා වැදගත්. මොකද කිසිම වෙලාවක කිසිම කෙනෙක් එක පාට බිහි වෙන්නේ නැහැ. කිසිම ලේඛකයෙක් ලේඛිකාවක් බිහි වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. අපි අර හැමතිස්සෙම කියන වගේ සතතාභ්‍යාසයෙන්. මේ සඳහා නොකඩවා ලියන්නට ඕනේ. ඒ සඳහා පුවත්පත් විශාල පිටුවහලක් වෙනවා. පුවත්පතකට ලිපියක් ලියවෑවුවාම, කවියක් ලියවෑවුවාම ඒක පළ වුණාම ලේඛක ලේඛිකාවන් දිරිමත් වෙනවා. තව දෙයක් ලියන්නට ඔවුන් පෙළඹෙනවා. මම ඉදිරිපත් කරන්නට යන අදහස තමයි නොකඩවා ලියන්න කියන කාරණය. අධෛර්යයට පත් නොවී ලියන්නට කියන කාරණය. මොකද අපේ නිර්මාණ අපට තක්සේරු කරන්නට බෑ. වෙනත් අය තමයි ඒව තක්සේරු කරන්නේ. ඉතින් අපි එකපාරට හිතලා මම ලියපු දේ හොඳ නෑ කියලා මේක සමාජයට අපි ඉදිරිපත් නොකර ඉන්නවට වඩා සුදුසුයි අප ලියන දේ කොහොම හරි සමාජගත කරන්නට උත්සාහ කිරීම. සමහර විටක සමාජයේ පවතින අනික් නිර්මාණ හා සංසන්දනය කරන විට මේ නිර්මාණයේ ඉහළ තලයේ නොතිබෙන්නට පුළුවන්. නමුත් ඒක කාරණයක් වෙන්නේ නැහැ අපේ නිර්මාණ ලෝකයේ ඉදිරියට යන්නට. නොකඩවාම ලියන්නට කියන එක තමයි අපිට දෙන්නට පුළුවන් අවවාදය. ඒ සඳහා හොඳම උදාහරණය තමයි මේ වසන්ත විජේවර්ධන ලේඛිකාව.
ඔව්, ඇගේ මේ තිනෙත් කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථයේ තියෙන කවිවලට ඇය මාතෘකා කරගෙන තියෙන්නේ මා කලින් සඳහන් කරපු ආකාරයට ඔස්ට්‍රේලියාවේ අපේ ජීවිතේ කියන්නේ මේ ජන සමාජයේම තියෙන විවිධ කාරණා. අපේ මේ ඊළඟ පරපුරේ භාෂා දැනුම, ඔවුන්ගේ සංස්කෘතික පසුබිම අපි ශ්‍රී ලංකාවේ සිට අත්විඳිදෑ, අපේ ඊළඟ පරපුර දරු පරපුර කොහොමද අත්විඳින්නේ, අපේ පන්සල් ගැන, ඒ වගේ නොයෙකුත් කාරණා ප්‍රස්තුත කරගෙන තියෙනවා. කුළුඳුල් නිර්මාණ කාරණයක් විදිහට ඇගේ කාව්‍ය ආකෘතීන් ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඔව් දිල්ලක්ෂි, කුළුඳුල් නිර්මාණකාරියක් කියන තැන ඉඳලා තමයි අපි කතා කරන්නේ. ඇය තෝරාගෙන තියෙන මාතෘකා සුලභ මාතෘකා තමයි, අපට නිතර හමු වෙන මාතෘකා. ඒ මාතෘකාව ඔස්සේ ඇය වෙනත් ආකාරවලින්, වෙනත් මානවලින් ප්‍රශ්නය දිහා බලන්නට උත්සාහ කරන බවක් සමහර විටක අපට පේනවා. මම උදාහරණයක් ඔබට දක්වන්නට කැමතියි දිල්රුක්ෂි. ඇගේ පොතේ 9 පිටුවේ තියෙනවා පියතුම සක්දෙවිඳු නම දින සෑම දින කියලා කව්‍ය පන්තියක්. මේක මම එක කවියක් කියන්නට කැමතියි. තෙරුවන් නැමද සවසට කී පිරිත් බල, දිවිමග තුරා රැකදුනි දරු පවුල විල, සයුරේ මැදයි ගැඹුරු මහා නිසලරල, ලෙසකල් ගෙවි ආයුෂ 8000ක් පෙළ කියලා. මේ කවියේ 3 පදය බලන්න, සයුරේ මැදයි ගැඹුරු මහා නිසලරල කියන තැන. ඒක අතිශය හොඳ යෙදුමක්. ආධුනික නිර්මාණකාරියකගෙන් අපට බලාපොරොත්තු නොවිය හැකි තරමේ විශිෂ්ට යෙදුමක් මේ කවිය තුළ දක්වනවා. මේ අනිත් කවි එක බලනකොට අපට දැක ගන්නට ලැබෙනවා මේ වගේ හොඳ තැන් මේ නිර්මාණකාරියගේ කවි කියවන විට. මම හිතන්නේ ඇය කළ යුත්තේ මේ හොඳ තැන් අල්ලා ගැනීමයි, මේ හොඳ තැන් අල්ලාගෙන එතැන් සිට ඉදිරියට ගමන් කිරීමයි. ඇය ගුරුවරියක්, ඇය උගත් කාන්තාවක්, ඒ නිසා ඇයට ඒ හැකියාව තිබෙනවා.
ඔව්, ඇත්තටම දැන් මේ ඇගේ ආකෘතීන්, කාව්‍ය ආකෘතීන් පිළිබඳව ගත්තාම සාමාන්‍යයෙන් කාව්‍යයේ තියෙන පොදු ආකෘතීන් දෙක, සඳස් සහ නිසඳස් කියන පොදු ආකෘතීන් දෙක පිළිබඳව ගත්තාම බොහෝ ආධුනික කිවිඳයන්ට, කවිකාරයින්ට මතුවෙන ගැටලුවක් තමයි තමන් කොතනද ඉන්නේ කියන කාරණාව. එක්කෝ අත්දැකීම් අධිකම, එක්කෝ කාව්‍යයේ තියෙන සම්බන්ධයෙන් තියෙන දැනුමෙහි අඩුලුහුඩුකම්. දැන් එතකොට වසන්ත විජේවර්ධනගේ තිනෙත් කාව්‍ය ග්‍රන්ථයේ හැම කවියක්ම වගේ සඳස් තලයේ පිහිටවන්නට උත්සාහ කළා තියෙනවා. ඇගේ මේ උත්සාහය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇය සාර්ථකයිද එහිදී?
දිරුක්ෂි, ඉදිරිපත් කරන කාරණේ හරි වැදගත්. මොකද සඳස් හෝ වේවා නිසඳස් හෝ වේවා, කවියා පාවිච්චි කරන්නට ඕනේ කවිය විසින් ඉල්ලා සිටිනු ලබන ආකෘතිය. එහෙම නැතුව හිතට අසුවන හැම නිර්මාණයක්ම, නැත්නම් හැම අනුභූතියක්ම නිසඳස තුලට හෝ සඳස තුලට හෝ බලහත්කාරයෙන් ඔබවන්නට යාම නිර්මාණකාරය විසින් නොකළ යුතු දෙයක් කියලා හැටියට තමයි මට දැනෙන්නේ. උදාහරණයක් හැටියට මේ පොතේ වසන්තා ඒ වරද කරනවා. වසන්තා තමන්ගේ සියලුම අනුභූතීන් සඳස තුළට ගිල්වන්නට, සඳස තුළට ඔබවන්නට ඇය උත්සාහ කරනවා. එහෙම කළාම වෙන්නේ මේ කවිවල ඒ සඳස රැකගන්නට, ඒ විරිත් රැකගන්නට ඇයට සිදුවෙන අනවශ්‍ය වචන භාවිතා කරන්නට. එන්නේ අනවශ්‍ය වචන භාවිතා කිරීමෙන් කවිය තියෙන විසස් ගතිය පහළට වැටෙන අවස්ථා අපිට අනන්තව දැක ගන්නට පුළුවන්. එනිසා අපි කල්පනා කරන්නට ඕනේ මේ අනුභූතිය මොන විදිහේ ආකෘතියක්ද ඉල්ලා සිටින්නේ කියන කාරණය. මෙතන වැදගත් වෙන්නේ සඳසද හෝ නිසඳස කියන නෙමෙයි, මේ අනුභූතිය සාර්ථක ලෙස ඉදිරිපත් කර හැකි ආකෘතිය කුමක්ද කියන කාරණය. සඳස හෝ වේවා නිසඳස හෝ වේවා, මේ ආකෘති දෙකම අපේ පිළිගත් ආකෘති. කවිය කියන්නෙම අපේ සරලම අර්ථ දැක්වීම ගත්තොත් රසවත් වාක්‍යයක් කියන එක නේ දිල්රුක්ෂි. එතකොට නිසඳස හෝ වේවා සඳස හෝ වේවා, අපි උත්සාහ කළ යුත්තේ මේ අනුභූතිය ඉල්ලා සිටිනවාද මේ ආකෘතිය කියන කාරණය තේරුම් ගැනීමයි.
ඔව්, ඇගේ සඳස් කාව්‍ය නිර්මාණකරණයේ එක කවියක් මම තෝරාගන්න කැමති මගේ මීළඟ ප්‍රශ්නයට පාදක කර ගැනීම උදෙසා. 18 පිටියට ගියතින් අපිට හමු වෙන සිහින පාරමී කියන සඳස් කාව්‍යය. ඇයි තාම කෙටි වාක්‍ය මෙහිදී යොදාගෙන තියෙන්නේ? නිදි කුමරියගේ ගත වෙලා සැප නින්දට පිවිසිලා, සිහින වැලක පැටලිලා එක එක සිතම් බලා, නියඟක සලකුණු පෙනේ සැමතැනලින් වියලුනේ, වතුර පොදක් නැති වුනේ සැම දෙන දුක තනිකලේ, නොගමරු වැව් ඇති ගමේ නියඟෙට මඩ එරිතැලේ, හිස් කලගෙන දුර ඉමේ සැම දෙන පියමං කළේ. මේ නියඟක තත්වය පැහැදිලි කරන්නේ, නමුත් ඇගේ වාක්‍ය ඉතාම කෙටි. ඇය උත්සාහ කරලා තියෙනවා විරිත රැක ගන්න සඳස් කාව්‍ය ආකෘතිය. මොකද හිතෙන්නේ මේ වගේ ඉතාම කෙටි වාක්‍ය පාවිච්චි කිරීම ආධුනිකයෙකුගෙන් මෙවැනි දෙයක් ඇත්තටම එළියට පැමිණීම ඒක ඇගේ හැකියාවක්ද, නැත්නම් ඇය තමදුරටත් මේක වර්ධනය කරගත යුතු ලක්ෂණයක්ද, ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තම දිලක්ෂි, වසන්ත මා හිතන්නේ ඒ අංශයෙන් විශාල දස්කමක් පෙන්වා තිබෙනවා. ඇගේ තවත් කවියක් මම ඔබට කිව්වොත්, සඳ එළියත් ආවෝ සිසිල් සුලං නෑවෝ කැලෙන් නෙබී ආවෝ කැන්ගරුවොත් ආවෝ, 36 පිටුවේ වනාරණකදී කියන කවිය. සතුරුවනව හාවෝ, මිතුරෝ අපි හාවෝ, සිනහමුවක් පෑවෝ, නැවත දකිමු කීවෝ. මේ ආකෘතිය අපේ ළමා කවි ආකෘති වලට බොහෝ කිට්ටුයි. ඇයට එවැනි විශේෂ දක්ෂකමක් තිබෙන බවත් අපට පේනවා. මෙතන ඇයට පුළුවන් තවදුරටත් මේ මග ඔස්සේ යන්නට, ඇයට පුළුවන් මේ ආකෘති පාවිච්චි කරලා තව තවත් ළමා නිර්මාණ කරන්නට. මොකද මේ ඇගේ නිර්මාණ සංග්‍රහය තුළ අපට දකින්නට ලැබෙනවා ළමයින් වෙනුවෙන් කළ නිර්මාණ රසක්. මේවා හරි සරලයි, ළමයින්ගේ හිත්වලට කාවදිනවා. මේ වගේ ආකෘතියක් ඉතා පහසුවෙන් ළමයින්ට තේරුම් ගන්නට පුළුවන්, ළමයින්ගේ හිත්වල ඉතා ඉක්මනින් පැලපදියම් වෙනවා. ඒ නිසා මේ වගේ ආකෘති තුළින් ඇයට පුළුවන් වඩා වඩාත් තව හොඳ ළමා නිර්මාණ බිහි කරන්නට. මම හිතන්නේ වසන්තා ඒ ගැනත් කල්පනා කළොත් හොඳයි කියලා මට හිතෙනවා.
ඔව්, ඇත්තටම අපි මේ අද දවසේදී පාදක කරගත්තේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර වාසි අලුතින්ම අපේ ජන සමාජයට කවි පොතක් කරහා කිමිදයක් බවට පත්වෙමින් මේ නිර්මාණකරණයට එකතු වුණු ලේඛිකාවක් වසන්තා විජේවර්ධන. මේ වගේ තව බොහෝ අය ඉන්නට පුළුවන් විවිධ ප්‍රාන්තවල අපේ ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව තුළ. මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ එවැනි වූ ලේඛක ලේඛිකාවන් මේ අපේ ගුවන්විදුලි මාධ්‍ය හරහා කරලියට අරගෙන එන්න, ඔවුන් ධෛර්යමත් කරන්න, ඔවුන් සතු යම් යම් අඩුලුහුඩුකම් තියෙනවා නම් ඒවා මේ සාකච්ඡා හරහා ඔවුන්ට පෙන්වා දෙන්න, ඔවුන්ට යම් කිසි වූ සංකල්පමය වශයෙන් පරිචයක් ඔවුන්ගේ සිත් තුළ ගොඩනගන්න. ඒ අතින් බැලුවහම මේ වසන්තා විජේවර්ධනගේ තිනෙත් කාව්‍ය සංග්‍රහය කොයි වගේ දොරටුවක් විවෘත කරලා තියෙනවද අපේ ආධුනික ලේඛක ලේඛිකාවන්ට ඔස්ට්‍රේලියාවෙ සිටින?
ඔව් දිල්රුක්ෂි, ඒ අර්ථයෙන් ගත්තහම අලුතෙන් තව තව ලේඛක ලේඛිකාවන් බිහි වෙනවාය කියන එක තරම් සතුටක් අපි දෙන්නටම නැහැ. අපි ඒ ගැන සතුට වෙනවා. ඒ සතුටත් එක්කම තමයි මේ වසන්තගේ පොත අපි කියවන්නේ. මේ පොත කියවනකොට අපට හිතෙන දේ තමයි අපේ තව තවත් ලේඛක ලේඛිකාවන් ඉන්නවා. අපි පුවත්පත්වල දකිනවා කවි, අපි පුවත්පත්වල නිර්මාණ දකිනවා තව තව ලේඛක ලේඛිකාවන්ගේ. මෙන්න මේ සියලුම දෙනා තම තමන්ගේ නිර්මාණ සංග්‍රහත් එක්ක එළියට එනවා නම් මම හිතන්නේ මාධ්‍යකාරයන් හැටියට අපිට ඊට වඩා සතුටක් නැහැ. ඒ සතුට වෙනුවෙන් තමයි අපි මේ මහන්සි වෙන්නේ.
ඇත්තමයි, ඒ චාරිකාව අපි තාමත් නිමාවටපත් කළ නැහැ. ප්‍රාන්ත කිහිපයකම අපේ ආධුනික ලේඛක ලේඛිකාවන් ඉන්න බවට අපිට ආරංචි වෙනවා. ඔවුන්ගේ නිර්මාණත් ඉදිරියේදී සාහිත්‍ය සම්භාෂණ මේ විශේෂාංගය තුළින් සමස්ත ඔස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකීය ජන ප්‍රජාවට ගෙනෙන්නට අපි සැදී පැහැදී සිටින්නේ. එහෙමනම් මේ කාර්තව්‍යයට ඉත සිතින් සහභාගී වෙන අපේ ආදරණීය ලේඛක ජගත් ජේදරසිංහ, ඔබට බොහොම ස්තුතියි මෙවරත් සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
ස්තුතියි දිලුක්ෂි.
හොඳයි, එහෙමනම් අපි අද දවසේදී මාතෘකා කරගන්න මේ තිනෙත් කාව්‍ය සංග්‍රහයේ නිර්මාතෘවරිය පිළිබඳව කතා නොකරම බෑ. අපි මේ සාකච්ඡාව අතරතුරේදීත් මීට කලිනුත් සඳහන් කළා. ඇත්තටම අපේ බොහොමයක් ශ්‍රී ලාංකීය ප්‍රජාවේ, අපේ සිංහල ජන ප්‍රජාවේ පිරිස් ඉන්නවා යම් යම් ආකාරයකට පුංචි පුංචි නිර්මාණ කරනවා. අපේ ප්‍රජා පුවත්පත්වලට ලියනවා, අපේ සිංහල සංගම් වලට සම්බන්ධ වෙනවා, සිංහල පාසල් වලට සම්බන්ධ වෙනවා. නමුත් Taman යතින් බිහිවන මේ පුංචි පුංචි නිර්මාණ එකතුවක් විදිහට කලෙලි දක්වන්නට එතරම් උනන්දුවක් නැති ගතියක් තමයි අපි දකින්නේ අපේ සිංහල ජන ප්‍රජාවේ. නමුත් බොහෝ ලියන කියන දක්ෂ පිරිස් අප අතර සිටිනවා. ඉතින් SBS සිංහල ගුවන්විදුලියේ මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය අපි දැන් අවුරුදු 4ක් තිස්සේ කරගෙන එන්නේ. මේ කාල සීමාවේදී ජගත් දැන් අපි බොහෝ දෙනෙක් කතා බහ කරා වගේ මෙල්බන් සහ සිඩ්නි නගරාශ්‍රිතව බිහිවුණු ඒ නිර්මාණකරුවන් පිළිබඳව තමයි සහ ඒ නිර්මාණ පිළිබඳව තමයි කතා බහ කළේ. නමුත් අද අපි පළවෙනි වතාවට යනවා අපේ අනිකුත් ප්‍රාන්තවල සිටින අපේ නිර්මාණකරුවන් නිර්මාණකාරිනියන් හොයාගෙන. ඉතින් ඒ කාර්තාවේ පළවෙනි පියවර තමයි අපි මේ විදිහට ආරම්භ කරන්නේ වසන්තා විජේවර්ධනගේ තිනෙත් කාව්‍ය සංග්‍රහයෙන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ගිහිල්ලා. දැන් වසන්ත අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ආයුබෝවන් වසන්ත.
ආයුබෝවන්
වසන්ත. දැන් අපි මේ වැඩසටහන අතරතුරේදී ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළා. ඔබ ලංකාවේ ගුරුවරියක් කියලා දැනට වසර 20කට ආසන්න කාලයක් පර්ත් නුවර වාසය කරනවා කියලා අපි කිව්වා. අපි කැමතියි ඔබෙන්ම සම්පූර්ණ විස්තරයක් දැනගන්න. මොන වගේ පසුබිමක්ද ඔබට ලංකාවේ තිබුණේ සහ කොච්චර කාලයක් වෙනවද ඔස්ට්‍රේලියාවේ ඉඳලා? අපිට ඒ විස්තරත් කියන්නකෝ.
ඔව් දිරුක්ෂි, බොහොම ස්තුතියි මාව මේ සම්බන්ධයෙන් විස්තර දැනගන්න සම්බන්ධ වීම ගැන. ඇත්තටම මම පර්ත් නුවරට පැමිණි 1990 ලංකාවේ මම එනකොට වයස අවුරුදු 37යි. මම විද්‍යා පුහුණු ගුරුවරියක් ලෙසයි පාසල්වල වැඩ කළේ. ඉතින් එතන සිට අවුරුදු 18ක් පමණ මම සේවය කළා ලංකාවේ. මෙහෙට පැමිණියයින් පස්සේ මම දැනට සිංහල පාසලේ ගුරුවරියක් ලෙස අපේ කුඩා දරුවන්ට භාෂාව ඉගැන්වීම් කටයුතු කරනවා. මම ඇවිත් දැනට අවුරුදු 27ක් පමණ. ඉතින් මම ඒ කාලය තුළ බොහොම සන්තෝෂෙන් ගත කළා ලංකාවේ වගේදීම මෙහෙදී.
හොඳයි වසන්ත, හැමනම් අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබව නිර්මාණකරණයට පොළඹවපු ඔබේ පළවෙනි සිතුවිල්ල, වස්තු බීජය, නිර්මාණය මොකක්ද කියලා?
අවසීල් රුක්ෂි, මම ඉස්සෙල්ලම කවිපද කීපයක් නිර්මාණය කළේ සුනාමිය ඛේදවාචකය පිළිබඳව 2004 දෙසැම්බර් 26 වෙනිදා ඇතිවෙච්චි. එතෙන්දී ඒක සිතින් පතමු අපි සැම කියලා මම කවිපදි පහක් නිර්මාණය කළා. ඒ මගේ හිතට ආපු ලොකු සංවේගයක් නිසාමයි. එතනින් පස්සේ දිගින් දිගටම මම විවිධ වස්තු බීජ යටතේ කාව්‍ය නිර්මාණය කළා. තිනෙත් කියන කාව්‍ය සංග්‍රහය එයින් බොහොම අල්පයක් පමණයි.
ඔව්, දැන් ඔබව සඳහන් කරපු මේ සුනාමි ඛේදවාචකය හා සම්බන්ධ වන ඒ කාව්‍ය නිර්මාණය ඇතුළත් වෙන ඔබේ තිනෙත් කාව්‍ය සංග්‍රහය 33 පිටුවේ එක සිතින් පතමු අපි සැම කියන මාතෘකාව යටතේ. පොහෝ දිනයක් නිසා එදිනේ තිබුණා පුන්සඳ අහසි බැබලි, හදිසියේ මහ මොහොත සිඳුනා උදයවරුවේ දුරක් නොඇලේ, මොහොතකින් ඒ රුදුරු රළපෙළ වෙලාගත්තා දැයිම වෙවලි, කැල්ලිතිස් රජු දේවි කුමරී සිහිවුනා මතකේ වැළලේ. දැන් ඔබේ කාව්‍ය පන්ති බොහොමයක්ම අපි කල්පනා කරද්දි වසන්ත, ඔබ උත්සාහ කරනවා එලි වැට රකින්න. මේ ඔබේ උත්සාහය යම්කිසි විශේෂත්වයක් තියෙනද? ඔබ මේකට ඇලුම් කරනවද? නැත්නම් ඔබේ කාව්‍ය නිර්මාණ ඔබට ජනිත වෙන්නේ එලි වැටත් එක්ක ඒ ආර සමගින්ද? මොකක්ද මෙහි රහස?
මම උත්සාහ කරනවා හැම විටම එලි වැට රකින්න. දැන් ලොකු වෙහෙසක් දැරිය යුතු නැහැ. බොහෝ විට ඉක්මනින්ම ඒ එලි වැට සම්බන්ධව වාක්‍ය ගැළපිලා එනවා. එලිවැට මා විසින්මයි රකින්නේ.
හොඳයි, එතකොට නිසඳස් කාව්‍ය නිර්මාණයට ඔබේ කැමැත්තක් නැද්ද?
බොහොම සුළුයි.
ඔව්, ඇත්තට මේකත් හරි මේ උනන්දුව දක්වන කාරණාවක්. මොකද අපි දකිනවා වර්තමාන සමාජයේ වර්තමාන කවියා, නූතන කවියා බොහෝ අයමක් දක්වන්නේ නිසඳස් නිර්මාණකරණයට. බොහොම නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය ලැබෙන නිසා වෙන්නට ඇති කියලත් යමෙකුට උපකල්පනය කරන්න පුළුවන්. දැන් ඔබට මොකද හිතෙන්නේ? ඔබ ආධුනික කිවිඳියක් විදිහට ඔබ එලිවැට රකින්න ගන්න උත්සාහයේදී ඔබට දැනෙනවද ඔබ යම්කිසි සිරගත වීමකට ලක් වෙනව, කොටු වීමකට ලක් වෙනවා කියලා? එසේත් නොමැතිනම් ඔබට හිතෙනවා ඔබට වඩා පහසුයි කියලා ඔබේ ආකල්පය මොකද්ද?
මට හිතෙන්නේ නිසඳස් කාව්‍ය බොහොම පහසුවෙන් ලියන්න පුළුවන් දෙයක්. ඊට වඩා ටිකක් වෙහෙසකරයි එලිවැට රකිමින් ලියන එක කවි පද විදිහට. මම ඒ තරම් යොමු වීමක් නැහැ නිසඳස් කාව්‍ය සඳහා. ලිව්වත් ලියන්නේ බොහොම සරල දෙයක්, බොහොම කෙටියෙන් තමයි.
හොඳයි වසන්ත, දැන් ඔබේ මේ තිනෙත් කාව්‍ය සංග්‍රහයේ වස්තු බීජ කරගෙන තියෙන කාරණා පිළිබඳව අපි බැලුවාම, කවියට මුඛ්‍ය කරගෙන තියෙන කාරණා පිළිබඳව බැලුවාම, ඔබ වටේම තියෙන දේවල් ඔබ අහුලා ගන්නෙ ඔබේ ධර්මුණු පුරන් පිළිබඳව, සිංහල භාෂා පාසල් පිළිබඳව, වටපිටේ දකින දේවල් පිළිබඳව, පර්ත් නුවර ඔබ දකින යම් සුවිශේෂතා පිළිබඳව, සමාජීය වශයෙන් මේ වගේ වටපිටින්ම ඔබ වස්තු බීජ අහුලාගෙන ඔබ නිර්මාණකරණයට පෙළඹුණු බවක් අපි දකිනවා. ඔබට මොකද හිතෙන්නේ මේ ඔබේ වස්තු බීජ තෝරා ගැනීම පිළිබඳව ඔබේ කාව්‍යකරණය සඳහා?
ඔව්, දිරුක්ෂි, බොහෝ විට මට සමීප වෙන දේ කරුණු තමයි මම කාව්‍යකරණයට යොදාගන්නේ. අමුතුවෙන් ලොකුවට හිතන්න යන්නේ නැහැ. බොහොම සරල විදිහට දකින්න කියන හිතෙන දේවල් තමයි ලියලා තියෙන්නේ. එදිනෙදා ජීවිතයේදී දකින්න දේවල් තමයි බොහෝ විට, විශේෂයෙන්ම ලංකාව ගැන වුණත් මෙහි හිටියට ලංකාව ගැන හිතේ තියෙනවා. ඒ නිසා සමහර දේවල් ලියවිලා තියෙනවා. ඒ ක්‍රමය තමයි මාතුල පවතින්නේ වස්තු බීජ තෝරා ගැනීමේදී.
හොඳයි වසන්ත, දැන් අපි මේ වැඩසටහන තුළදී මීට කලිනුත් මේක කතා බහ කළා. අපේ සිංහල ජන ප්‍රජාව තුළ ලියන්න කියන්න දක්ෂ ලේඛක ලේඛිකාවන්, රචක රචිකාවියන් ඉන්නවා. ඔවුන් ලියනවා ප්‍රජා පුවත්පත්වලට. හැබැයි මේවා නිර්මාණ සංග්‍රහයක් විදිහට ඒකරාශී කරන්න බොහෝ දෙනෙක් ටිකක් පැකිලෙන ගතියක් අපි දකිනවා. දැන් ඔබ ඒ සඳහා මූලික අඩිතාලම තබලා තියෙන කෙනෙක්, ඔබට මොකද්ද කියන්න පුළුවන් ඔබේ අත්දැකීමුත් එකතු කරගෙන මේ වැඩසටහන අහගෙන ඉන්න අපේ අනෙකුත් සිංහල ජන ප්‍රජාවට කොහොමද ඔබව පරමාදර්ශයක් කරගන්නේ කියලා?
ඔව් දිල්රුක්ෂි, මම තිනෙත් කියන කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් කළේ ආචාර්ය දිල්හානි දුසිල්වා මහත්මියගේ යෝජනාවක් පරිදි. ඒකම වගේම සියලුම කාව්‍ය නිර්මාණ කරන, සාහිත්‍ය සම්බන්ධව වැඩ කරන සියලුම දෙනාට මේක ඇත්තටම පූර්වාදර්ශයක් වෙනවා නම් හොඳයි. අනිත් එක, සුළු වශයෙන් කරන තැන් තැන් වල තියෙන කවි හෝ කතා එක්තැන් කරලා පොතක් විදිහට එළි දැක්වීම වඩාත් සුදුසු කියලා තමයි මම හිතන්නේ.
හොඳයි වසන්ත, අපි ස්තුතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලියේ මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට ඔබේ අත්දැකීම් බෙදා හදා ගන්නට, එවැගේම ඔබේ පළමු නිර්මාණයේ තිනිත් කාව්‍ය සංග්‍රහය පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි සුභාශිංෂණ ඔබට අරගෙනනවා. ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තව තවත් ඔබ අතින් මෙවැනි නිර්මාණ අපේ සිංහල ජනප්‍රජා වෙනුවෙන් බිහි වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි ඔබට සමුදෙනවා වසන්ත.
බොහොම ස්තුතිය දිවෘක්ති මාපත් නුවර සිට සම්බන්ධ කර ගැනීම ගැන ස්තුතියි.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැසේජ්.